2014 වසරේ 12 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. නිදාස් 14 වසර පුරාවටම ආපු කරුණු පිළිබඳව ඇති වෙච්ච ගැටලු පිළිබඳව निराකරණය කරගත්ත ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න හොඳ අවස්ථාවක්. මොනවාද මේ වසර පුරාම දේශනාවට සම්බන්ධ වීමෙන් හා ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිතේට ඇති කරගත්ත වෙනස් වීම පරිවර්තන මොනවාද කියලා දැනගන්න කැමතියි. දැකීමේ යහපත් කරගන්නවා කියලා කියන්නේ දැනට අපි යමක් ඔළුවේ තියාගෙන බලන්නේ. දැන් තරහව ඔළුවට දිගට දිගට ඇවිල්ලා ඔළුවේ රැඳුනොත් එහෙම එයා තරහව කියන පදනමෙන් තමයි බලන්නේ හැමදේකම. මොකද යාව රිදෙව්ව නිසා. අයි සමහර වෙලාවට අර බල්ල සැර කරන්න මේ දිමි ගොටු දානවනේ. දෙමුගොටු දැම්මට පස්සේ යා වේදනාකාරීව අර සැර කියන ගතිය යාගේ ඔළුවට ගන්න මොලේට. ඊට පස්සේ එයාට අර වේදනාව තමයි හැම තිස්සෙම මතක් වෙන්නේ. ඊට පස්සේ අපේ මිනිස්සු කියනවා මේ බල්ල දැන් සැර වෙලා කියලා. ඉතින් මනෝවිද්‍යාත්මකෝ කෙනෙක් මේ සතෙක් පවා මේ සැර ද්වේෂ සහගත සතෙක් නිර්මාණය කරන විදිය ඒක මහා පාපයක්. ඒ වගේම තමයි ඔය පාසල් වලින් සමාජයේ මිනිස්සුන්ට අනිසි විදියට තරවටු කරලා හිරිහැර කරලා ගහලා කණෙන් ඇදලා ටොකු වෙනලා බැන වැදිලා හදන මිනිස්සුත් එහෙමයි. ඊට පස්සේ හැම තිස්සෙම අර වේගයෙන් අර උද්වේගකාරී භාවයෙන් ඉන්නේ. බලන්න හොඳට සෞම්‍යව ආදරය කරුණාව දයාව ලැබිලා සාධාරණයක් අවඩක් නොවී බොහෝම මල් වගේ හැදෙන දරුවොත් අපි දකිනවා. ඒ ඇත්තෝ බැලුවහම ඒගොල්ලෝ නිතරම ඉන්නේ සතුටෙන්. ඒ වගේම හරිම මොනෝ හරි පැහැමරයි ලස්සනයි පිළිවෙලයි කතාව එහෙම හරිම හොඳයි හැමෝටම හරි කරුණාවන්තයි වැඩි ආගියු කරගන්නේවනේ ගහ කොටා ගන්නේවා පරයා යන්නේවා ඒවනේ හරියට බොහෝ සහලෝ ජීවත් වෙනවා. ඉතින් යන්නේ ඒක තමයි තියෙන්නේ අපේ ඔළුවට ආවුද්දයන් අපි එකින් අර බල්ලා වගේම තමයි බලන්නේ. ඒක තමයි දෘෂ්ටිගත වීම. ඒක තමා නොදැනුවත්ව දෙන දෙයක්. තමන්ගේ පාලනයෙන් එහා සිද්ධ වෙන දෙයක්. කිසිම මිනිසෙකුට තමන්ව පාලනයට අරගෙන නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ස චිත්ත පරියෝ දපන හිත මනාව දමණය කරන්න. ඇයි දමණය කරන්න කියලා දේශනා කරන්නේ දමණය වෙලා නැති නිසා. දැන් එතකොට ඔය දුවාට තියෙන්නේ මේ පින්වතුන්ට තියෙන්නේ කාටත් තියෙන්නේ දමණය නොවු සිතක් තියෙන. ඒකර මෙතන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි නාමික කායික පුඤ්ජලයා. ඊළඟට තමයි දමණය නොවු සාංසාරික සිත. දැන් දෙන්නෙක් ඉන්නවා. සාංසාරික සිතෙහි වේගය, සාංසාරික සිතෙහි ඥානනේ භාවය අපි මනාව ප්‍රඥාවෙන් ධර්මයෙන් ආලෝකමත් කරන්න ඕන. දැන් බලන්න මේ මොලේ හඳුනගෙන තියෙන්නේ සමහර කරුණු මොනතරම් පටු විදියටද. ඒක තමයි තියෙන්නේ. ඒක නිවැරදි කළාම ඒක හරියනවා. උදාහරණයක් මම හැමදාම දෙන්නේ දවසක් මිනිස්සෙක් ඇවිල්ලා මට කිව්වා අර හවල් මිනිස්සයා මෙහෙමයි මෙහෙමයි හරි නරක මිනිස්සෙක් මෙහෙමයි හිරේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ මිනිවරුවෙක් කියලා කිව්වා. කිව්වහම දැන් මේ මිනිස්සයා මෙහෙම ළඟින් යනකොට මම මෙහෙම බලාගෙන ඉන්නවා නරක මිනිස්සෙක් කියලා. ඉතින් මේ මිනිස්සයව බාසුන් නැහැම ආයි ඇවිල්ලා දවසක් මට කියනවා නෑ නෑ ඒ එයා නෙමෙයි මං එයා කියලා හිතලා කිව්වේ. එයත් ඔය වගේම තමයි කිව්වා. එතන ඉඳලා ආ කොහොමද ළඟින් යනකොට hina. ඒ වගේ අපේ ඔළුවට යමක් දැම්මහම මොකද වෙන්නේ? ඒකෙන් ඕම් බලන්නේ. ස්ටේන් බලන්නේ. ඉතින් අපිත් මේ මානසික ස්වභාවයක් වේවා, මේ අපිට දැනෙන දෙයක් වේවා, අපි ඔළුවට දාගත්ත විදිය ක්‍රමවේදයක්. මේ එක එක ක්‍රමවේද අපේ ඔළුවට බැහැගන්නේ ඇයි? ඔව්, අපි ධම්ම ගන්න ඇයි කියන සාධකේ තාම ගැඹුරින් සා බලන ඉන්ද්‍රයන් වලින් තමයි ඇතුල් වෙන්නේ. ඒක තමයි දොරටු ටිකනේ. හරි. ඒ දොරටු වලින් ඇතුල් වෙලා මේ විදියට මේ ක්‍රියාදාමයක් සැකසෙන්නේ ඇයි? මේක තියෙනවා ගොඩාක් තියෙන කරුණු කාරණා. ඒකක් අපි ගමු ගැඹුරින්ම තියෙන කාරණේ ගමු. අපි මේ විදියට සංකල්පමය කරන්නා වූ අවිද්‍යා සහගත කරුණු අතර ප්‍රබලම සාධකය තමයි අර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය හදනවට වැඩිය ප්‍රබලම සාධකයක් අපි හදනවා. ඒ සාධකය තියෙන තුරු අනිත් ඒවා කොච්චර පාලනය කරන්න හැදුවත් පාලනය වෙන්නේ නෑ. හරියට අර තත්ත්වවාදී නායකයා ඉදදී තත්ත්වවාදීත්වයේ පොඩි පොඩි අයව පාලනය කළා නෝ පාලනය වුණේ නෑනේ නේද? ඒ වගේම තමයි මනස තුලත් තියෙනවා අර පොඩි පොඩි තණ්හා ආශා ක්ලේශ ටික පාලනය කරන්න හැදුවට තාවකාලිකයි. ඒක පාලනය වෙන්නේ අර ලීඩර් ඉන්නෝ, ප්‍රධාන කෙනා ඉන්නෝ. කවුද මේ ප්‍රධානිය? ඈ, ඒ තමයි මම. මමත් මම කියන මමත්වය. එයා තමයි ලීඩර්. එයා තමයි ප්‍රධානියා. එයා ඉන්නකන් අනිත් ඒවා මොන තරම් පාලනය කරත්, කොච්චර ඉවසගෙන හිටියත්, කොච්චර කරුණාව දැක්වත්, කොච්චර විදියට වෙනස් වෙන්න හැදුවත් වෙනස් වෙන්න බෑ. අර හරි ගිනි බෝලය පෙරලගෙන. හැබැයි ආව හදලා තියෙන්නේ, ක්‍රියේට් කරලා තියෙන්නේ කවුද? අපේම අවිද්‍යාව, අපේම අනවබෝධය. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව පටිච්චසමුප්පාද ඒකයි. අපේම අවිද්‍යාව තමයි මෙයාව සකසලා තියෙන්නේ, මෙයා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි හොයාගෙන යන්න ඕන. හරි, මම කියලා මට දැනෙනව, මම කියන්නේ කවුද? මම කියලා ගන්නට පුළුවන් කුමක්ද? දැන් වහා බලාගෙන යන්නකෝ. හරිම අසාධාරණ සිතිවිල්ලක් තමයි මම කියන්නේ. මම කියලා හැඟෙන එක, මම කියලා දැනෙන එක හරිම අසාධාරණ සිතිවිල්ලක්. ඇයි? මේ මොහොතේ මේ හුස්ම ගන්න ගමන් තනියෙන් හිතනවා මම මේ කියලා. එතකොට මම හුස්ම සල්ලියට ඇගන්නේ. ඒ වගේම ජල ධාරාවක් මේ ශරීරයේ දාගෙන දුවන ගමන් කියන තනියෙන් මමයි කියලා. මමයි. ආහාර මහා පෘථුවේ ශක්තියින් අනුභව කරලා කියන තනියෙන් මමයි කියලා. හිරුගේ ආලෝකයේ උණුසුමින් ජීවත් වෙන ගමන් කියන තනියෙන් මම කියලා. මව්පියන්ගේ ජීව ශක්තියින් නිපදුණු මම තනියෙන් කියනවා මමයි කියලා. කොහොමමයි? කුමක් ඉලක්ක කරගෙනද අපිට කියන්න පුළුවන් සත්‍යවාදීව? අවිද්‍යාසහගතමනේ සත්‍යවාදීව මම කියලා කියන්න පුළුවන් කුමක් ඉලක්ක කළද? කිසි දෙයක් ඉලක්ක කරලා කියන්න බෑ. කිසි දෙයක් ඉලක්ක කරලා කියන්න බෑ. එහෙමනම් ඇයි අපි යමක් ඉලක්ක කරගන්නේ? ඉලක්ක කරගත යුතුද නොගත යුතුද? නොගත යුතුයි. කෙසේද නොගෙන ඉන්නේ? ඔව්, සත්‍ය කියන එක අවදි වෙනකොට ඒක නොගැනීම කියන එක අපි කරන්න ඕනේ, ඉවේ සිද්ධ වෙනවා. සර්පයා කියලා හොම පේනකොටම අනේ මං ඉවත් වෙන්න ඕන කියලා අමුතු බලයක් හදන්න ඕනද? ඉබේම ඒ බලය යෙදෙනවා. එතකොට මෙතන කෙනෙක් නෑ කියලා පේනකොට මම මෙතන කෙනෙක් කියලා ගන්න හොඳ නෑ කියන අදහසක් අවශ්‍ය ගන්නේ නේ. කෙනෙක් නෑ කියලා පේනකොට කෙනෙක් ගන්න ඕනේ නෑ කියලා අදහසක් පාල කරන්න ඕනේ නෑ. මොනවද අපි කරන්න ඕන? එහෙම කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න ඕන. කාටද හොයලා බලන්න ඕන? කුමක්ද හොයලා බලන්නේ? කවුද හොයලා බලන්නේ? හිත කාගේද, විඥානේ කාගේද? හේතුවක් නිසා පවතින දෙයක්. හේතුව කාගේද, පැවැත්ම කාගේද? තව හේතුවක් නිසා ඇති වෙන දෙයක්. ඇති වෙන දේවල් කාගේද? කාගේවත් නෙමෙයි දේවල් කාගේද? කිසිවෙක් නොවූ කල කිසිවක් කරන්නේ කෙසේද? ක්‍රියාවට බැස නොගැනීමෙන්, ක්‍රියාව සංසිඳීමෙන් කම්ම නිරෝධාය සංවත්තති, කර්ම නිරෝධයෙන් නිදහස ලැබෙනවා. ඒහි ජීවත් වන කෙනා එකද, දෙකද, තුනද, හතරද, පහද නොවේ. ඒකකයක පුජ්ජලයෙක් නෙමෙයි. ඒකීය, ඒකීය පුජ්ජලයෙක් නෙමෙයි. ඒකකයකනේ ජීවත් වෙන්නේ ලෝකේ කවුරුත් නේද? ඒකකයක ජීවත් වන පුජ්ජලයෙක් නොවේ. ඒකීය පුජ්ජලයෙක් නොවේ. මම ස්ත්‍රියක්, මේ කියන්නේ මේ ඒකකයක්. මම පුරුෂයෙක්, මේ කියන්නේත් ඒකකයක්. මම මේ වගේ කෙනෙක් කියන්නේ ඒකකයක්. මමෙක් නැති කෙනෙකුට මට මමත්වය නෑ කියලා කියන්න පුළුවන්ද? මමෙක් නැති කෙනෙකුට මට මමත්වය නෑ කියලා කියන්න පුළුවන්ද? කොහොමද එයා කියන්නේ ඒක? මට මමෙක් නෑ කියලා එහෙමද කියන්නේ? ඒකට පරමාර්ථ වශයෙන් නෙමෙයි කියලා කියන්න වෙනවා. දැන් අපි දුරින් ඉඳන් ධර්මය දකින්න නැතුව ධර්මයටපත් වෙන්න ඕන. ධම්ම ජීවිනෝ යන අදහස් වෙන්නේ ධර්මය සමග ජීවිතය ආරම්භ කරන්න ඕන. ධර්මයත් එක්ක ජීවත් වන්න ඕන. එහෙම නැත්නම් ඒ ධර්මයේ පුරවරයට පැමිණෙන්න ඕන. ඒ ධර්මයේ පුරවරය තුළ ජීවත් වෙන්න ඕන. ඉතින් මමෙක් නැති එකනම් සත්‍ය. ඔබ ජීවත් වෙන්න ඕන කොතනද? මමෙක් නැති තැන. එතකොට ඇයි අසත්‍ය ජීවත් වෙන්නේ? ඔය එතන ඉන්ද්‍රිය ගෝචර වීම කුත් තියෙනවා. ඉතින් අවදි කරගෙන මහවහාම එතනින් ඉවත් වෙන්න ඕන. දැන් සුනාමියක් එන තැනක ඉන්නවද? නෑ දුවනෝ. ගම් වතුරක් යන තැනක ඉන්නවද? ඉන්නේ නෑ. ගිනි ගනේ නෑ, ගිනි ගන්න හදන තැනක ඉන්නවද? ඉන්නේ ඇතුලින් දුවනෝ. එතකොට මෙතන මමත්වයෙන් යුක්ත අවිද්‍යා සහගත තැන හිටියොත් එහෙම මොකද වෙන්නේ? දුක්ඛ දෝමනස්ස උපාදායාසය ඔක්කෝම පැමිණෙනවද නැද්ද? පැමිණෙනවා. එහෙමනම් එතනින් වහාම නික්මෙන්න ඕන. දර්ශනයෙන්, ඥානයෙන්, ගුණයෙන් ඉවත් වෙන්න ඕන. මම කොහොමද මගෙන් ගැලවෙන්නේ? මමත්වය ගලවන්නේ කොහොමද? ඔව්, බොහොම හොඳයි, බොහොම හොඳයි. දැනට ඔබට මේ මමත්වය ගලවගත්ත කවුරු හරි මුණ ගැහිලා තියෙනවද? තමන්ට ගැලවෙන්න හැකියාවක් ලැබිලා තියෙනවද? තාම නැහැ. හෙටවත් පුළුවන් නේද? හොඳයි. ධර්මයේ සියල්ලම තියෙන්නේ, සතර සතිපට්ඨානයේ සියල්ලම තියෙන්නේ ඔබේ සිතේ. 84,000ක් ධර්මස්කන්ධයම ඔබේ සිතේ තියෙනවා. ඔබ සිත තුළින් ඒක අවදි කරගත යුතුයි. ඒ 423ක් ධම්මපද ගාථා ඔය හිතේ තියෙනවා, ජීවිතය තුළ තියෙනවා, අවදි කරගත යුතුයි. ධර්මය කියලා මොකක්ද අපිට අවශ්‍ය කරන්නේ? මොකක්ද නෙවැරදි දැක්ම? මොකක්ද යථා ස්වභාවය ලෝකේ? තමන් කියලා දෙයක් නෑ. ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන තුන ඇතුලේ වචන තුන අයින් කරලා අරුත් විතරක් ගන්න බල. දැන් අපි උදාහරණයක් වශයෙන් දැන් ඔක ඉතාලි භාෂාවේ නෑනේ, ඉංග්‍රීසි භාෂාවේ නෑනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒකට වෙන වචන තුනක් නේ තියෙන්නේ. එතකොට මේ වචන කියන ඒවා එක එක භාෂාව එක එක තියෙන ඒක පරම්පරාවෙන් එන භාෂාවෙන් හම්බ වෙන එක. ඒ වචන තුන අයින් කළාට පස්සේ එහි ගුණය වශයෙන් මොනවද වඳුනන්නේ? නැති සමා. ඊළඟට දුකයි කියන්නේ අනාත්මයි
කියන්නේ
නැහැ කියන එක. දැන් අපි කොයි විදියටද මේක ගන්න ඕන? තමෙක් නැහැ කියලාද ගන්න ඕන? දුකයි කියලාද ගන්න ඕන? විඳි විඳි යනවා කියලාද ගන්න ඕන? ඉතින් ඔය තුන අරගෙන ඉන්නකම් ඔය තුන අල්ලගෙන දැනුත් ඉන්නවනේ. දැනුත් ඔබ දන්නවනේ ඒ තුන. දැනුත් ඒ තුනම අල්ලගෙන නේ ඉන්නේ. කෝ සැපය. මොකන්ද ඕකේ තව අවබෝධ කරගන්න තියෙන්නේ? ඕක මෙන්න මේ විදියට අවබෝධ කරගත්තොත් කොහොමද බලන්නකෝ. අනිත්‍ය දුක්ඛ. දැන් අපි නිට්ටයයි මංගලයි නිට්ටයයි සුඛයි ආත්මයි කියන එක අතහැරියනේ. අතහැරලා ඔය දරුවා හොඳ බෞද්ධ දරුවෙක් හැටියට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක පිළිගත්තා. පිළිගන්නවා. මම සුවිශේෂී කාරණයක් වෙතෙන්දි කියන්නේ, ඔබ අර පළවෙනි එක අත්හැරීකපු එක ගැන මම සන්තෝෂයි. මොකද නිට්ටයයි සුඛය ආත්මය කියන එක ඔබ අත්හැරපෙක ගැන මම සන්තෝසයි. හැබැයි මම කනගාටුවටපත් වෙනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අල්ලගත්ත කියන්නේ. ඔබ ඒකත් අතහරින්න. අර අනිත් අය පරණකට යන්න එපා. පරණකට යන්න එපා. ඒක නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක ඒකට සන්තෝසයි. මම කියත ඒකට යන්න එපායි. දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකත් අතහරින්න. ඊට පස්සේ ඇති වෙන මොකද්ද මේ ප්‍රශ්නාර්ථය ක්වෙස්චන් එක මොකද්ද කියලා බලමු. නෑ ඒ ටික අතහරින්නකො. ඔව් මුකුත් නෑ. ඉතින් මුකුත් නැති තැනට ආවට පස්සේ තා පොඩ්ඩක් ඉස්සරහට එන්න බලන්න පයින් ඇවිදගෙන. නෑ තව ටිකක් ඇවිදගෙන එන්න ඕන ඉස්සරහට. මේක මොකද්ද කියලා හිත හිතා ඉන්න ඕනේ. දැනෙන දේ විශ්වාස කරන්න. අහමු දෙයට වඩා, සංකල්ප දෙයට වඩා, කියලා දුන්නු දෙයට වඩා, දැනුමට දැනගත් දෙයට වඩා මේ සජීවී දැනෙන දේ බොරුවක් වෙන්න බෑනේ. දැනෙන දේ විශ්වාස කරන්න. දැනෙන දේ නෙවෙයි නම් ඒ මඟ පිහිටන්න ඕන. පච්චත්තං වේදිතම්බෝ කියන්නේ ඒකයි. මේ ප්‍රත්‍යක්ෂ වෙන දෙයට, තමන්ට දැනෙන දෙයට ඉඩ දෙන ධර්මයක්. දැනෙනවා නම් නිරෝධයනේ සියල්ලගෙන් නිදහස. දැනෙනවා නම් අසංකාරිකත්වය. දැනෙනවා නම් අකාලිකත්වය. දැනෙනවා නම් මේ මනෝමය ස්වභාවයෙන් එහාට ගියපු සජීවී ධර්මය. ඒකයි වැදගත් වෙන්නේ. අද ලෝකෙට වෙලා තියෙන මොකද්ද? සංකල්ප තියෙනවා. අර සංකල්ප, මේ සංකල්ප, එහෙම ගිහිල්ලා 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 සංකල්පයක් නොවන තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් සංකල්පයක් කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පයක් කියලා. එසේ නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඒ තරම් ගැඹුරු කාරණයක්. අනිත්‍ය කියලා කියන්නේ මේ අධ්‍යාත්මික තුල පිහිටවා ගන්න දෙයක්. කියන්නේ කිසි දෙයක් එක්ක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අනිත්‍ය. දුකයි නම් දුක් වෙන කිසි දෙයක් ස්පර්ශ කරන්නේ නැහැ. අනාත්මයි නම් අනාත්ම ලෝකයට බැස ගන්නෑ. අනිත්‍ය දේ අනිත්‍ය ලෙස අත්හරිනවා. දුක් දේ දුක කියලා අත්හරිනවා. අනාත්ම දේ අනාත්මයි කියලා අත්හරිනවා. අත්හරින්න දීපු ධර්ම කරුණ තුනක් ඇයි අපි අල්ලගන්නේ? අනිත්‍ය අල්ලගන්නව නම් එයා නිට්ටියත් අඳුරනවා. නිට්ටි අනිත්‍ය හැම බලාගෙන තමයි අනිත්‍ය අනිත්‍ය හැම බලන්නේ. දුක අඳුරනවා නම් ඒට හා සමානව එයා සැපත් අඳුරනවා. සැප එකහකින් බලබල තමයි මේක දුකයි කියලා කියන්නේ. අනාත්මය අඳුරනවා නම් එයා ආත්මයත් හොඳට අඳුරනවා. හැබැයි ওই දෙකම අතහැරිය කෙනාට නෝ කතා නෝ සිනා. අතහරිනවා නම් අතහරින්න ඕනේ සියල්ලයි. කොටසක් නෙමේ. මොකද සම්බ්බේ සංඛාරා අනිච්ච. අනිත්‍යෝ කිසි දෙයක් අල්ලගන්න එපා. තත්ත්‍රතේ චන්දෝ පහතම් බෝති. ඒ ඔක්කෝම අතහරින්න. මනෝමය වශයෙන් අතහරින්න, මානසික වශයෙන් මේ දරාගෙන අල්ලගෙන ඉන්න එක අතහරින්න. චේතනා කර්මයෙන් අතහරින්න. කම්ම නිරෝධාය සංවත්තති. ප්‍රඥාවෙන් අතහරින්න. සිතෙන් අතහරින්න. ඉන්ද්‍රියන් තුලින් අතහරින්න. ලෝකයෙන් නිදහස් වන්න. ලෝකය අතහරින්න. රූප ශබ්ද ගන්ධ ස්පර්ශ වාචික සංස්කාර ධර්මය අතහරින්න. අතහරිනවා නම් අතහැරිය යුත්තේ සියල්ල. ඔබ රැඳී සිටින්නේ එකක් තියාගෙන ටිකක් අතහරින නිසා. ඒකත් අර මල්ලටම දාලා අතහරින්න ඕන. එතකොට මම අතහරින්නා නොවේ, මා අතහැරියා නොවේ, මමත්වය අතහැරියා. එතනින් තමන්ගේ දර්ශන ධාරාව ආරම්භ වුණොත් කෝ එතන ආගමිකයා, ජාතිකයා, වාර්ගිකයා, පුජ්‍යලයා, ස්ත්‍රිය පුරුෂයා, කෝ එතන පිටින් ඉඳන් කයිවාර බැහුවට අතහැරීම කියන තැනට මනස වැඩෙනකොට හදවත මෙහෙම ගැහෙනවා. ඒ ඇතුළින් එක්කෙන දැනගන්නවා මූ හදන්නේ මාව මරන්න. ඕ මමත්වය මරණ තුරු කෙනෙකුට සැනසෙල්ලක් නැහැ. හරියට කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙන අර මොන හෙම්බරිසා වෛරසයක් හරි මරලා දාන තුරු ඒක දිනවනේ. ඒ වගේ තමයි මමත්වයේ මරණ තුරු ලෙඩේ ඇඟ රත් වෙනවා, හෙම්බරිසාව හැදෙනවා වගේ තමයි. මමත්වයේ උණ ගැනෙනවා. දැන් ඕන කෙනෙකුට ගැනෙන උණේ තියෙන්නේ මමත්වයේ උණනේ. ඔය වෛරේ, ක්‍රෝධේ, ඊර්ෂ්‍යාවේ, පළිගැනීමේ ඔය ඔක්කොගෙම තියෙන මමත්වයේ උණ රස්නේ. මම බෞද්ධයෙක් වෙනවද කවදාවත් නැහැ. මමත්වයෙන් දුර වුණාද එදාටයි බෞද්ධ වෙන්නේ. ඒ වචනේ අර්ථ පූර්ණේ වෙන්නේ එදාට. භව උද්ද භවයෙන් නිදහස් වූ, නිදහස් වන, නිදහස් වූ බෞද්ධ. අනිත් කිසි කෙනෙක් බෞද්ධයෝ කියලා කිව්වොත් බෞද්ධයෝ නෙමේ, ඔක්කොම භවයෝ. භවයේ ඉන්නේ, ලෝකයේ ඉන්නේ. බෞද්ධයෙක් නොවූ හැම කෙනෙක්ම ලෝකයෙක්. එතන ලෝකයෝගී දෙනෙක් ඉන්නා වැඩි පිරිසක් ලෝකයෝ. ඒගොල්ලන්ගේ ආහාරයේ වෛරය, ඒගොල්ලන්ගේ ආහාරයේ ඊර්ෂ්‍යාව, ඒගොල්ලන්ගේ ආහාරය මමත්වයට වින්දනය කරන්න පුළුවන් වින්දනීය ලෝකය. අවේදීතිත්වය නිවහන කරගත්ත අය තමයි බෞද්ධයෝ කියන්නේ. ලෝකෝත්තරත්වය නිවහන කරගත්ත අය තමයි බෞද්ධයෝ කියන්නේ. ඉතින් ඔබේ සැබෑ නිවහන සුදුසු බිමෙහි තනන්න. ඔබේ සැබෑ නිවහන සුදුසු බිමෙහි තනන්න. කෙනෙකුට බොහොම ඉක්මනින් ගේ හදල ඉවර කරන්න පුළුවන් කැපවීමක් තියෙනවා නම්. ඒකයි වැදගත්. නැත්නම් ඉතින් ගේ හදනකන් තෙමි තෙමි තමයි ඉන්නේ. කෙනෙකුට ඕන නම් ඒ විනාඩි කීපයකින් ගේ හදල ඉවර කරන්න පුළුවන්. දෘෂ්ටි වලින් තොර වූ වැලි ගඩොල් සිමෙන්ති ලී ටයිල් භාවිතා කළ යුතුය. පුජ්‍යලේ හැටියට ගේ හදන්න ගියොත් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඉල්ලන ගේ හදන්න. පුජ්‍යලේ හැටියට නොමැතිව ගේ හදන්න පටන් ගත්තොත් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඕනේ නැහැ. ඒ නිසා ඔය වාදයෝන්ගෙන් අනුමැතිය ගන්න ගියොත් ජරාව දෙන්නම ඕන. ජරාව දෙහිලා හරියවද? ඒ නිසාද ප්ලෑන් එකක්වත් මිනිස්සුන්ට පාස් කරගන්න බැ ජරාව දුන්නේ නැති වුණොත්? ඒ නිසා පුජ්‍යලේක් හැටියට නොවි ගේ හදන්න. දොඩ ගේ හදන්න ලේසි. දැන් භෞතිකවාදී වැත්තේ බැලුවොත් එහෙම උන් කියන්නේ බාර් මදි, නයිට් ක්ලබ් මදි, පන්සල් වැඩි කියලා තමයි කියන්නේ පුතේ. ඒ නරකාධිපතිලා එහෙම අය තමයි කියන්නේ. නරකාධිපති නරකාධිපතිලා. ඒ නිසා අපි පුජ්‍යලේක් හැටියට නොමැතිව ගේ හදන එක ලාභයි. ඒක තමයි ලේසි. කාගවත් ලයිසන් නොන්නේ. සකුණෝ වේ පම්බංච. එයා තමයි කුරුල්ලෙක්ගේ පැවිදි දම අධ්‍යාත්මය තුළ ගොඩනගන කෙනා. මොකද්ද කුරුල්ලෙක්ගේ පැවිදි දම කියලා කියන්නේ? කුරුල්ලෙක් ඉන්නේ ලයිසන් නැති තැනක. දැන් කුරුල්ලෝ පාස්පෝර්ට් අරන් දෙන්නේ ලංකාවට වීස ගහලා දෙන්නේ. ලයිසන් නැහැ. ඒක කියන්නේ ආර්ය ශාවකයකට ලයිසන් ඕනේ නැහැ කියන්නේ. ඒක විශ්වයේ එයාට පියාඹින්න මෙච්චරයි පුළුවන් කියලා එහෙම දෙනවා. එයාට පියාඹින්න පුළුවන් දුර පියාඹ. එයාට යන්න හැකියාව දෙන යනවනම් යන වෙනත් ග්‍රහ ලෝකයකට හරි පියාඹින්න එයාට පුළුවන්. පුජ්‍යලත්වයට මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරේ කාලේම දැක්කා කුරුල්ලා වීසා නැතුව තමයි මේ රටට යන්නේ කියලා. ඒ කාලෙත් තිබ්බනේ ඉන්දියාව ඇතුලේ තිබ්බ රටවල් ගණනාවක් බෙදිලා ඒවට ඒ කාලෙත් ඕන පාස් එක ඕන. වීසා නැතුව ජීවත් වෙන්න පුළුවන් නිවන් පුරේ පමණයි. දැන් ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක් වුණත් ඒකට වීසා එකක් තියෙනවනේ. ඒකනේ උපන්න සාතිකය කියන්නේ. වීසා නැතුව කොහොමවත් තියෙන්නේ. වීසා නැතුව ජීවත් වෙන්න පුළුවන් නිවන් පුරේ පමණයි. මරණය අහුවෙන්නේ නැත්තේ නිවන් පුරේදී පමණයි. අනිත් හැම 31 තලයේම හැම තැනකදීම මරණය අහුවෙනවා. දැන් පුජ්‍යලේක හැටියට ජීවත් වෙලා ඉදි මරණය අහුවෙනවා. දුප්පත්කම අහුවෙනවා. පෝසත්කම අහුවෙනවනේ. නිවන් පුරේදී ඔය එකක්වත් අහුවෙන්නේ නැහැ. වෙනස් වෙන්න ඕනත් නැහැ. ඉන්න විදියට පවතින එක සුවදායි නැත්නම් එතනින් ඉවත් වීම පමණයි කළ යුත්තේ. වෙනස් වෙන්න ඕනේ. අරක ප්‍රතික්ෂේප කළා මේක අනුමත කරන්න ඕනේ. මේකත් ප්‍රතික්ෂේප කළා ඒකත් ප්‍රතික්ෂේප කළාම අන්න ගන්න තැන සැකස. ඇත්තම මෙතන ප්‍රතික්ෂේප කරන්න පුජ්‍යල ප්‍රතික්ෂේපයක් නෙමෙයි, පුජ්‍යලයා ප්‍රතික්ෂේප කිරීම. පුජ්‍යල ප්‍රතික්ෂේපයක් නොව පුජ්‍යලයා ප්‍රතික්ෂේප කිරීම. පුජ්‍යලයා ප්‍රතික්ෂේප කිරීම අත් නොහැර අත් නොහරින වීරයෙන් යුක්තව කළ යුතුයි. අවසානයක් දකින තුරු එය සිදු කළ යුතුයි. ඥානයේ උපරිමයට පැමිණෙන තුරු එය කළ යුතුයි. ගුණේ ධර්මයේ සම්ප්‍රාප්තිය ඇති වෙන තුරුම ඒ කළ යුතුයි. කවුද කරන්නේ? කෙනෙකු නොමැති තත්ත්වයට පුජ්‍යලත්වයෙන් තොරව හැසිරවීම, ඒ ක්‍රියාවට විශිෂ්ට ඥානයෙන් ක්‍රියා කරනවා කියලා කියනවා. විශිෂ්ට ක්‍රියාව. අත්හරින්න පුජ්‍යලත්වය, අත්හරින්න සියල්ල දැනගන්නවත් එක්කම දැනගන්න වේකින් මනසේ තෙන්ට වෙනස් කරන්න ඕනේ. ඒකට කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති. වෙනස් කරන්න වෙනස් නොවන තැනකට වෙනස් වෙලාපත් වෙන්න ඕන. නොවෙනස් වෙන විදියට වෙනස් කරන්න. ප්‍රශ්න හොයන්න ගියොත් ප්‍රශ්න මොන ගෙහෙන්නේ? ප්‍රශ්න නෙමෙයි හොයන්නේ පිළිතුර. ප්‍රශ්න කියන ඒවා ඇත්තෙම විසඳන්න බෑ, විසඳලා ඉවර කරන්න බෑ. පිළිතුර හොයාගෙන පිළිතුරු තුල ඉන්නවා. දැන් එළියේ තෙමනවයි කියේ කුරුල්ලෙ පියාඹ පියාඹ ඉන්නේ. කුරුල්ලා පිළිතුර හොයා හදාගෙන තින්නේ නිවහන. කුරුල්ලා නිවහනට වෙලා ඉන්නවා. මිනිස්සුත් එළියේ වහිනවයි කියලා ඇස්ස බල බල තෙමි තෙමි යන්නේ නෑනේ. ගියේ ඇතුළට වෙලා ඉන්නවා. වාහන ඒසී කරගෙන එළිය හරි අවුවයි කියලා බල බල යන්නේ නේ නේද? යව බව දන්න ඉතින් AC කර කර වාහනය ඇතුළට වෙලා ඉන්නේ. ඒ වගේ අපි පිළිතුරු හොයා ගන්නවා, පිළිතුරු තර තමන්ගේ නිවහන හදා ගන්නවා, ඒ තුල ජීවත් වෙනවා. එළිය වහී ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරන්ටත් එහෙමයි. එළිය නින්දා වැහි වහිනෝ, ප්‍රශංසා වැහි වහිනෝ, කීර්ති අපකීර්ති ඔක්කොම වහිනෝ. බුදුරජාණන් වහන්සේ නිවන් පුරේට වෙලා ජීවත් වෙනවා. ඔය දෙවුරම මෙහෙර තිබිලා තියෙන නිවන් පුරේ. ආර්ය ශ්‍රාවකේ කොතනද වැඩ ඉන්නේ? එතන තමයි නිවන් පුරේ. ධර්මයේ කොතනද වැඩ ඉන්නේ? එතන මහපාර වුණත් එතන නිවන් පුරේ. ධර්මයේ කොතනද නැත්තේ? එතන තමයි අපාය. පෙරේතකම දින මිනිස්සේ කොතනද ඉන්නේ? එතන තමයි පෙරේත ලෝකේ. දිව්‍ය ගුණ තියෙන මිනිස්සේ කොතනද ඉන්නේ? එතන තමයි දිව්‍ය ලෝකේ. මේ විශ්වය වෙනම තැනක් නැහැ. මිනිස්යාගේ රටාව කොතනද? ඒ මිනිස්යා ඉන්නේ කොතනද? එතන තමයි මේ පුරේ හැදෙන්නේ. දිව්‍ය ලෝක ඔක්කොම ජංගමනේ. අර පේන විදියට බං කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මනුස්ස දේව, මනුස්ස බ්‍රහ්ම, මනුස්ස මනුස්ස පෙරේත, මනුස්ස තිරිසන්, මනුස්ස යක්ෂ, මනුස්ස මනුස්ස ඔක්කොම ඉන්නවා. ඒ ඒ ලෝකයේ ජීවත් වෙන තැන්වල මේ ලෝකේ තියෙනවා. ඒකට මනස ඇතුලේ තියෙන මේ මොනවාද? චේතනාත්මක ස්වභාවයල් ටික ගන්නෙ චිත්‍ර ටික, ෆොටෝ ටික. ෆොටෝ ඇඳපු ඒවායි පිටපස්සට ගෙනිච්චොත් එහෙම මොකද වෙන්නේ? හිස් කොලේ ඉතුරු වෙන්නේ. හිස් කොලේ නම් බලනකොට පිරිසිදු සිටින් ලෝකේ බලනවා කියලා කියනවා. දැන් අපි අපිටත් පුළුවන් දැන් ওই කම්පියුටර් තාක්ෂණයෙන් තියෙන කැන්සල් වෙන චිත්‍ර ඇඳගෙන ඇඳගෙන ගිහිල්ලා ඉස්සරහට ආයෙ පිටපස්සට එන්න පුළුවන්. පිටපස්සට ආවම ආයෙ හිස් කොලේ. නැත්නම් අකුරු ටිකක් අපිට මුළු කොලේම පිරෙන්න ගිහිල්ලා ආයෙත් අර රිවර්ස් බටන් එකෙන් අකුරු ටික මකාගෙන මකාගෙන එන්න පුළුවන්. මගාගෙන මගාගෙන ආවට පස්සේ හිස් කොලේ. ඊට පස්සේ දැන් ඒකේ හැබැයි ලියලා තියෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්, දෙමළ අකුරින්, එහෙම නැත්නම් ඉංග්‍රීසි සිංහල අකුරින්, බුද්ධ ආගම, එහෙම නැත්නම් කතෝලික ආගම, එහෙම නැත්නම් මුස්ලිම් ආගම, එහෙම නැත්නම් හින්දු ආගම, එහෙම නැත්නම් වෙන ආගම, ජෛන ආගමත් ඕකේ කතන්දරයක් හැටියට ලියන්න තියෙන්නත් පුළුවන්, භාෂාවකින් ලියලා තියෙන්නත් පුළුවන්. නමුත් මැකුවට පස්සේ තියෙන්නේ හිස් කොලේ විතරයි. එතකොට හිස් කොලේ කියාපාන්නේ නැහැ මේකේ කලින් මේ ආගම තිබුණා, කලින් මේ භාෂාව තිබුණා කියලා කියනවාද හිස් කොලේ? නැහැ. අර අක්ෂරය තුලින් තමයි ඒ ඔක්කොම සංස්කෘතික, වාර්ගික, ජාතික, ආගමික සංකල්පේ ලියෙන්න පටන් ගන්නෙ. රිවර්ස් බටන් එකෙන් ගියාට පස්සේ ඒ කොලේ කියා පාන්න හැම එක කලින් තිබුණේ මේ. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකය. මහා සාගරේට වතුර සියලුම ගංගාවල් වලින් වැටුණට පස්සේ මහා සාගරේ කියලා ආමන්ත්‍රණය කරනවා වගේම අර අපේ මේ තියෙන සිතේ තියෙන දේවල් සියල්ලම මකා දැම්මට පස්සේ ඒ ඕන කෙනෙකුට පිටින් සම්මියක් දැක්වෙනවා. මිනිස්සුන්ට හරියි පටු බුද්ධියක් මේ ලෝකේ තියෙන මේ ආගමික සංකල්ප ඔස්සේ. ඉවර සත්‍යයට පිවිසියාට පස්සේ ආගමක් ඉතුරු වේද? ජාතියක් වර්ගයක් ඉතුරු වේද? ඔක්කොම ජාතීන් එක සමානයි කියන පට්ටබල් බොරුව කියයිද? ඒක කියන්නේ ඒක මහා ඛේද වාචකයක්. එසේ නොකිය යුතු මේ ලෝකේ කිසිම ජාතියක් නැහැ කියනවා. කිසිම ආගමක් නැහැ. කිසිම ගෝත්‍රයක් වර්ගයක් නැහැ. කර්මයෙන් ක්‍රියාවෙන් චින්තනයෙන් තමයි මිනිස්සයා වෙනස් වන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියන්නේ නැතුව ඒක මට දැනෙනවා. මම ඒක ප්‍රත්‍යක්ෂ කොට දන්නවා කියන තැන යම් මිනිසෙක් ඉන්නවනම් එයා තමයි බුද්ධ පුත්‍රයා. බුද්ධ පුත්‍රයෝන්ට භාව රූප නැහැ. භාව රූප කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයන් නෙමෙයි. ඒ එහෙම එකක් නෑ. ඔක්කොම අෂ්ඨ පුරුෂ පුද්ගලයන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිති අය. ඒ ඇත්ත ස්ත්‍රියොත් නෙමෙයි, පුරුෂයොත් නෙමෙයි, නපුස්සකයන් නෙමෙයි, පුජ්‍යලයෝ නෙමෙයි. කිසිම පුජ්‍යලයක් නෑ. නැවයි ස්ත්‍රී පුරුෂයි කියලා විතරක් අතහරින්න බැහැනේ. එතකොට හයි වල නපුරුෂකයෝද කියලා. ඒක නිසා නපුරුෂකයෝ නෙයි කියලා කියන්න වෙනවා. දැන් භාෂාවෙත් තියෙනවනේ නේ. නපුරුෂක භාෂාවත් තියෙනවා. ලෝකේ පටලැවිලි ජීවත් වෙන හැම මිනිස්සෙකම සත්‍යයක් මොකද්ද කියලා දන්නේ නැතුව, අසත්‍යයක් මොකද්ද කියලා දන්නේ නැතිව ජීවත් වෙන මිනිස්සු ඔක්කොම නපුසකයෝ තමයි. දැන් මිනිස්සුන්ගේ ගති දිහා බැලුවත් එහෙමයි. සමහර මිනිස්සුන්ගේ ඇතුලේ ගෑනු ගති තියෙනවා. සමහර ගෑනු අයගේ පිරිමි ගති තියෙනවා කියන්නේ. මේ කවලන් ඔක්කොම අඩුවක් නෑ. දැන් මේ ළමේ පාරේ වින්න මොනවද වෙලද? ද්‍රව්‍යයක් කලවි කරන කෙනෙක් මේ ටික වෙලාවක් කතා කර කර හිටියට පස්සේ මං අහුව ළමයා ගෑනු ළමයිද පිරිමි ළමයිද? නෑ මං ගිනාව මං කෝ නෑ මට හිතා ගන්න බැරි ඉන්න මං ආන්නේ. ඒක සම්මත මං ගෑනු ළමයි කිව්වා. ආ මං කෝ ඒක තමයි මට හිතා ගන්න බැරි මම මේ හිටියේ. මොයා ගන්න බැරි තත්ත්ව එහෙම තියෙන අතරම තියෙන සමාජෙනේ. දැන් මං කියන්නේ එහෙම වෙන්න ඕනේ කියන එක නෙමෙයි. භෞතිකවාදී ක්‍රමවේදයට බැලුවොත් මං කීප දෙනෙක්ගෙම මේ වෙනකොට අහලා තියෙන මේ බලන් ඉඳලා මේ ගැන ළමේද පිටිමි ළමේද කියලා හිතා ගන්න බෑ. ඒකත් හොඳයි. ඒක හොඳයි. ඒ අධ්‍යාත්මය තුළ අෂ්ටාර්ය පුජ්‍යල පුජ්‍යලේ බවට පත් වුණාට පස්සේ ඒ කිසි කෙනෙක් නෙමෙයි. දර්ශනය තුළින් පුජ්‍යලේ නෙමෙයි, මමෙක් නෙමෙයි. ඒ මමෙක් නොවිච්ච එක අල්ලගන්න බෑ. අල්ලන්න ඕනත් නෑ. විශ්වය විශ්වය ලෙස තියෙනවා. සබාධම සබහාධම ලෙස තියෙනවා. මාතුල සත්‍ය පවතින සත්‍ය පවතින සත්‍ය විදියට තියෙනවා. අර කලින් කිව්ව මෙසේ මා සිතන පරිදි මගේ කැමති පරිදි නොපවතින හේයින් දුකයි. ඔව්. එතකොට මගේ කැමැත්ත කියන එක නැත්තම්, උපාදානය කියන එක නැත්තම් දුකක් එන්නේ. ආ එතකොට මේ කැමති ලෙස පවත්වන්නට බැඳෙන ස්වභාවයෙන් යම් කෙනෙක් දුර වෙනවද එයාට දුක එන්නේ නැහැ. එතකොට ලෝකෝත්තර වශයෙන් බැලුවාම තියෙන ලෝකෝත්තර ක්‍රියාමාර්ගය අනුගමනය කළොත් එයාට තියෙන සැප. එතකොට අරක දුකයි කිය කැමැති පරිදි පුරවතින හේයින් ඒක දුකයි කියලා කැමැති පරිදි පවත්වන්න උත්සාහ කරන එක නෙමෙයි අපි කරන්න ඕන. කැමැත්ත නැති කරන්න ඕන. ඊපස්සේ මේ කානිත්‍යයි කිය කැඩෙනවා, මේකේ ඇට තියෙනවා, මේකේ නහර තියෙනවා, මේකේ වෙස් තියෙනවා, ලොන් තියෙනවා. කවුද මේ කෙස් ලොන් හැදුවේ? කවුද මේවා පිළිකුල් කියලා කිව්වේ? කෙනෙකුට ඕක කාලෙකදී ලස්සනටත් පේනවා, ඈ තව කාලෙකදී ඕකම කැතටත් පේනවා. දෙකම හැදුවේ කවුද? දෙකම හැදුවේ තමයි. සමහර අයටත් එහෙමයි. මහත්යෙට මුල් කාලේ පිච්ච මල් වගේ, ඇපල් මල් වගේ, දාස් මල් වගේ, කඩදාසි මල් වගේ, නිලුම් මල් වගේ, ඔය ඔක්කෝ මල් වගේ පේනවන. කතාද බඳලා 3 මාසයක් විතර ගියාට පස්සේ, ඊට පස්සේ වරා මල් වගේ නේ, කණේරු මල් වගේ, පිළිල මල් වගේ, ඕවා මේ ඒවත් පේන පටන් ගන්න. ඒ හැටි දැන් ජනාධිපති වෙන්න කලින් ඉස්සෙල්ල මහරජාණනි, එකම රජා, දියසෙන් කුමාරයා, අරක මේක කියලා රජ කෙරෙව්වා. දැන් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ ලෝකවරා, බයකාධිපතියා දැනෙනවා. ලෝකයේ යෑනි දෙපා වෙන එක රජෙක් එපා වෙන්නේ නැතුව තියන්නේ. ඒක හිම තමයි. දැන් හාමුදුරුවන්ට උනත් එහෙමයි. ඒ හාමුදුරු කාලෙකදී අනේ ශ්‍රේෂ්ඨයි, බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, උතුම් කෙනෙක් කියලා කියනවා. ආයි කාලයක් ගියාම ඕක මේ දැන්නේ කියලා ඒ ආයි ගන්නවා. එයාගේ සංකල්පය. ඒ එයා රාමුවක් හදාගෙන තියෙනවා. ඒ රාමුව විඳුනොත් හොඳයි. හාමුදුරුවෝ රෑට කන්නේ කියලා හිතාගෙන ඉන්න බුද්ධලේ කවදක හරි දකින්නම රෑට කනවා. ෂිප් වැඩන්නේ නැහැ, උන්නාන්ද රෑට කනවා. ඉවරයි. හාමුදුරුවන්ට ගෑනු ළමයි නැහැ කියලා හිතාගෙන ඉන්නෝ, ඔන්න කවුරු හරි ගෑනු ළමෙක් එක්ක කතා කර කර ඉන්නවා දකින්නවා. දැක්කම ඌ වැඩන්නේ නැහැ, ඔයා කාට ගෑනු ළමයි. ඒ හාමුදුරුවෝ සල්ලි පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නෝ, ඔන්න සල්ලි පාවිච්චි කරන දකින්නවා. ආ වැඩන්නේ, ඔයා සල්ලි අල්ලන. මාත් සල්ලි පාවිච්චි කරන්න නැතුව ඉන්න දැන් ලෑස්තිය. සූදානමක් තියෙනවා. එහෙමයි කාඩ් එක පාවිච්චි කරන්න, ක්‍රෙඩිට් කාඩ් එක. සල්ලි පාවිච්චි කරන්න ඕනේ කාඩ් එකෙන් ගිහුවා. ඕන වෙලාවක කියන්න බුණා මම සල්ලි අල්ලන්න. මං කාඩ් එක විතරයි අල්ලන්නේ. කොහොමද මෝඩකම් වල වැඩනේ? දැන් මං ඇත්තෙම සිරපු පාවිච්චි කරන්නේ නැහැ. කලාතුරකින් ඔය හැන්ඩ්මැන් පොඩ පාවිච්චි කරනවා. ඕනේ වාහනේ ගියාම සිරපු පොඩ දානේ. දොරකඩට වාහනේ ගහනවා, එතනින් බහලා යනවනේ නේ. සිරපු වල මේ පාරේ කුණු කෙල වාගෙන යනකොට ගල් තලාවල බොරු පාරවල් වල යන කුසිරප්පෝ අතහැරීම කොතරින්ද අතහැරින්න ඕන කියලා තේරෙන්නේ නැති වුණාම කටරඬු වලින් සල්ලි අල්ලන කට්ටිය බිහි වෙනවා. කාට හරි ලවා සල්ලි අල්ල ඕන කට්ටිය බිහි වෙනවා. එහෙමත් නැත්නම් සල්ලි අල්ලන්නේ සල්ලි ලෑච්චි අතුරු අතේ තියාගෙන ඉන්න අය බිහි වෙනවා. ඕවට කියන්නේ අනේ අනේ කාලේ වනේ වාසී මොකද්ද පුදුම දෙයක් ලෝකෙට වෙලා තියෙනවා. දැන් මමත් එහෙම කාලයක් වැඩ හිටියා. සල්ලි අල්ලන්නේ බස් ටිකට් එක අරන් යන්නේ, CTP ලයි අර සීසන් එක අරන් යන්නේ. මේ සීසන් එකේ තියෙනවා 750 රුපියල් 2-5 කොළ තියෙනවා. ඉතින් අරක බස් කොන්දොස්තරට දුන්නාම එයා ඒකේ කඩා ගන්නවා අවශ්‍ය ටික. මිනිහට ඒක හරි කරදරයි. වරක ලියලා අර මේ කරලා කඩාගෙන යන්නේ, කඩාගෙන යනවා. ඉතින් රුපියල් 10 කොලේ තියෙන්නේ රුපියල් 10යි කියලා ගන්නවා. අර ටිකට් කොලේ තියෙන්නේ 10යි කියලා ගන්නවා. මේකත් ඒකකයක්, අරකත් ඒකකයක්. මේ හාමුදුරුවන්ට පිස්සුද? එහෙම නැත්තම් CDB එකට පිස්සුද? නැත්තම් ඒක පාවිච්චි කරන කෙනාට පිස්සුද? මන් දන්නේ නැහැ. ඉතින් මිනිස්සු අපිට මෝඩයෝ වුණ කේලිද ඈ දැන් සල්ලි අල්ලන්නේ නැහැ කියලා චෙක් එකක් අස්සම් කරනවා 10,000 කියලා ලක්ෂයක් ඉතින් චෙක් එකේ තියෙන්නේ මොකද්ද ඒක ගියා සීල් එකක් දාලා ගියා ඒකේ ඒ යගේම හම්බ වෙනවනේ ගියාමනේ ඒ සල්ලි ටික දෙනවනේ ගියා ඉතින් ඇයි මිනිස්සු මෙච්චර මෝඩ වෙන්නේ ඒතන අතහරින්න ඕන කොතනින්ද කොල කෑලි වලින්ද මනසින් බුදුහාඳුරෝ පැහැදිලිව වදුවා දරුවෝ අල්ලේ තුවාලයක් නැත්තම් විසෝල තරම් දුර ගෙනියන්න පුළුවන් මේ මමත්වයක් අතහැරියට පස්සේ මේ මිනිහා තල්ලි ගෝණිය කොළුඩ තියන්නේ කියත් එයාට ඒක ඇලෙන්නේ නැහැ බුදුහාඳුරෝ මැණික් කුටුවක වැඩ හිටියේ නැද්ද වැඩ හිටියා ඇලුවද ඇලුන්නේ නමුත් පුතජ්ජනේකුට මැණික් කුටුවක වැඩ ඉන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඈතින් ඉඳගෙන අරකට ඇලෙන හිඟන්නට පොල් කට්ට විතරයි තියෙන මහමාලිගාවල් වල දාසකතුම. නමුත් මහමාලිගාවල් වල ඉන්නව අතහැරලා. ඒ අතහැරෙන්නේ පිළිකුල් කළා නෙමෙයි. තව චේතනා පද්ධතියක පටලැවිලා නෙමෙයි. චේතනා කර්ම අල්ලගෙන නෙමෙයි. තව සංකල්පයකින් අර සංකල්පය තල්ලු කරනව නෙමෙයි. අර මොකද්ද සත්තු ඉන්නවනේ මොනවා හරි කලබලයක් කරනකොට වැල්ලි ගහ ගන්න ඕලු. ඒ ක්‍රමයට අතහැරලා හරියන්නේ පස්සේ එළියේ ඈ අලියත් එහෙමලු නේ මොනවා හරි කලබලයක් කරා මූණ හංග ගන්නවලු පස්සට එළියේ වඳුරත් එහෙම එළිඳි වැටුනහම පස්සේ කවුරු හරි උඩ ඉන්නව දැක්කොත් මූණ වහ ගන්නවා මේ දැන් දැන් මිනිහට පේන්නේ නැනේ තියෙනවා ඔය ඈත ගම්මානවල මිනිස්සු ටොයිලට් යන්නෙත් එහෙමයි ටොයිලට් එකක් හදන්න ගියොත් ලක්ෂ දෙක තුනක් යනවා ඊට වඩා ලේසි රෙදි කෑල්ලක් ගන්නවා මොකද කරන්නේ මූණට දා ගන්න රෙදි කෑල්ල ලස්සනට තමයි වැඩි කර ගන්න ප්‍රසිද්ධ ස්ථානයක ඉන්දියාවෙත් එහෙමයි දැකලා නැහනේ ඉන්දියාවෙ ගිහලා නැහනේ යන්න ඕන බලන්න ගිහපු කට්ටිය දකිනවා මූණට රෙදි කෑල්ලක් දාගත්ත පාරයිනේ තමන්ගේ වැඩි පාඩුවයි කරගන්න තියෙන්නේ කුරුත්ටි කවුද කියන්නේ නිලෙජොකුද පෙනුනොත් තමයි ප්‍රශ්නේ තමන්ගේ හැඩ පෙනුනොත් තමයි අරක මනසට සංවේදී වෙන්නේ මේක දාගත්තට පස්සේ අයියා ගියාද අම්මා ගියාද අප්පා ගියාද අබ්දුරු ගියාද කවුරුත් දන්නේ නැහැ ඒ සරල ක්‍රම ඒ වගේ සමහර භාවනා ක්‍රම වලිනුත් අපි කරන්නේ මොකද්ද ඔළුව හංග ගන්න එම් හංගගෙන හරියන්නේ නැහැ මේ මානසික ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ මානසික රෝගයක් මෙතන තියෙන්නේ මේ සියල්ලගේ නිදහස් වන ඥානනීය දන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ සියල්ලගේ නිදහස් මොකද්ද කරන්න ඕනේ මුකුත් කරන්න ඕනේ නිවන් දකින්නේ निराයාසයෙන් බුදුහාමුදුරන්ගෙන් අහනවානේ ස්වාමීනි ඔබ වහන්සේ මේ සංසාර සාගරේ මේ දුක කෙලවර කළේ කොහොමද මේක තරණය කළේ කොහොමද තරණය කළෙත් නෑ රැඳී සිටියෙත් නෑ කිව්වා මේ දරුවා තරණය කරන්නත් එපා රැඳී ඉන්නත් එපා දැන් විඥාණයට අල්ලන්න බෑනේ හොඳයිනේ අපිට අවශ්‍ය කරන විඥානය නිරෝධ කරන්න. එතකොට නේද ඔළුව එකක් කොහොම නැතුව යන්නේ. එතනකොට නේද මානසික ප්‍රශ්න නැතුව යන්නේ. එතන නේද ඇහැ විවේක ගන්නවන්නේ. කන නාසය විවේක ගන්නවන්නේ. තව චේතනා කර්මයක් ඇදලා දැම්මොත් එයා එතන ඉඳලා වැඩේ. කර්මයේ සංසිඳන විදියටයි අපි වැඩ කරන්නේ. ඔව් ඒක මෙහෙමයි ඒක සාපේක්ෂිත ක්‍රියාවක් නෙමෙයි අරමිතේ කාලයක් ක්‍රියා කරගන්නා ලද සම්ප්‍රදායික ක්‍රියාවලියක් නෙමෙයි මේකට කියනවා අදිචිත්ත අඥාන සුවිශේෂ ක්‍රමවේදයක් මෙතන යොදවන්නේ කියලා ඇත්තම කියන්න බෑ එතන වැඩක් කරනවා කියලා කියන්නත් බෑ නොකරනවා කියන්නත් බෑ ඒ කියන්නේ වැඩක් කරනවා කියන එක නෙමෙයි අදහස එන්නේ සම්පූර්ණ සම්ප්‍රදායෙන් එහා ඕනේ. අලුතෙන් දෙයක් කරන්න ඕනේ පරණ ටික නතර කළා. තේරුණාද? බර මේ මාගේ මේ අතේ තියෙන කෝප්ප වෙන මේ බර බිමින් තිබ්බට පස්සේ සැහැල්ලුව ලබන්න මා තා මොකද්ද මේ අතේ කරන්න ඕන? මුකුත් නැහැ. පන්න ටික අයින් කරාට පස්සේ අලුතෙන් මුකුත් කරන්න ඕනේ. මෙහෙමයි කොහොමත් ඉතින් අර මෙහෙම තියෙනවනේ, අර එක ගැහණියක් අත්හරින්න තව ගැහණියක් ගන්නවා, එක පිරිමියෙක් අත්හරින්න තව පිරිමියෙක් ගන්නවා, ඒ පිරිමිය හොඳ නැති වුණාම තව පිරිමියෙකුත් ගන්නවා, ඒ ගැහණිය හොඳ නැති වුණාම තව ගැහණියෙකුත් ගන්නවා. හැබැයි හැමදාම මිනිහ ළඟ ගැහණියෙක් කරි පිරිමියෙක් කරි ඉන්නවනේ. ඉතින් මිනිහ නිදහස් වෙන්නේ නැහැනේ. අකමැත්ත කියන එක ගන්නවනේ එතකොට. ඒක මම ඒකට ගෑනි කියන්නේ. ඉතින් ඒක තා අර ගෑනි හොඳ නෑ, මේ ගෑනි හොඳයි.
ඒක ගෑනි නෙමෙයි.
ස්වරූපයක් නෑ ඒකනේ. අයන පිරිමික් කියලා ගන්නම.
එහෙනම්
දැන් නිකන් අර මියන් කුචු කුචු හොතා හේ වගේ නේද? නෑ තවන්ට අවශ්‍ය දෙ දැනන හිතට. නැ මේක පොතේ ආස්වාදනීය කරගත්තොත් අකමැත්තත් කෙනෙකුට ආස්වාදනීය කරන්න පුළුවන්, කැමැත්තත් ආස්වාදනීය කරන්න පුළුවන්. අපි එක එක දේවල් හොඳයි කියලා හිතනවා එක එක කාලෙදී. ඉතින් එක එක සම්ප්‍රදායයි එක එක විදියයි හිතන්නේ. දැන් අපි එක මහත්මයෙක් මන් දන්නෝ අවුරුද්දාසෙන් පොඩි කාලේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා වාහන සේල් එකක් එහෙම පවත්වගෙන ගියපු දෙවන්ත ප්‍රදේ ඉහළම වාහන පාවිච්චි කරපු හොඳ මිනිස්සෙක් වෙලා ඒ රටට දියුණු වෙලා අවසානයේ එයාගේ මුදල් ඔක්කොම මංකොල්ලා කාලා අතේ සතේ නැතුව ලංකාවට ඇවිල්ලා අනුන්ගේ සිරප්පු දෙකක් දාගෙන ගිහිල්ලා ඔය කොහෙද වගාවක් කරගෙන ඈත පළාතක මේ අඳේට ඉඩමක් අරගෙන ගියක් කදාගෙන වගාවක් කරගෙන ඉන්න මිනිස්සෙක්. මිනිහා කියනවා මේක හොඳයි. නෝරෙලි පැත්තට ගිහිල්ලා මේක හොඳයි ජීවිතේ. අර ඇමරිකාවේ අර විදිහේ සංකීර්ණ ජීවිතයක් ගත කරලා මේ මිනිස්සයා මට පෙන්නන ඉතින් තවතුරු ටිකක් තියෙනේ ඕන්නේ. ඉතින් ඒ නිසා මේ අපි හිතනවා අරකට වැඩිය මේක හොඳයි, මේකට වැඩිය ඒක හොඳයි. ඉතින් ඕක අර සංකල්පයේ විතරයි. ගියාට පස්සේ අපිට තේරෙන්නේ මේ කොතන වුණත් මම ජීවත් වෙනවා කියලා. මම ජීවත් වෙන කොතන වුණත් දුක එතෙන්ට රැස් වෙනවා කියලා. දූරියන් කෙනෙකුට රසයි, දූරියන් තව කෙනෙකුට හරි පිළිකුලයි. පිළිකුලෙන් ඉන්න කෙනෙකුට උනත් ආයි දූරියන් රස බැලුවාම දූරියන් රසයි. ඉතින් ඒ වගේ මනෝමය ස්වභාවයන් තියෙන. අනිත් එක අපි හිතෙනවා කියන මට්ටමින් කතා කරන්නේ, ප්‍රත්‍යක්ෂ මට්ටමින් මෙහෙම නම් හිතෙනවා පොතේ හරම කියලා තියෙනවා කියන මට්ටමට වැඩිය සජීවීව තමන්ගේ ප්‍රශ්න විසඳගෙන යන එක තමයි ගොඩාක් හොඳ. මොකද පොත් කියන්නේ සත්‍ය පිහිටවා තබන්නට පුළුවන් මේසයක් නොවේ. එකම පොතක් දහ දෙනෙක් කියවන්නේ දහ ආකාරයකටයි. ඒ පොතල බාලාංශ ළමයා එක විදියකට තේරුම් ගන්නේ, සාමාන්‍ය පෙළ ළමයා තව විදියකට තේරුම් ගන්න, උසස් පෙළ ළමයා තව විදියකට තේරුම් ගන්න, විශ්වවිද්‍යාල ළමයා ඒ පොත එක විදියකට තේරුම් ගන්න, මහාචාර්යවරේ තව විදියකට තේරුම් ගන්න. ඇපල් ගෙඩියක් බීමට වැටුණා. ආන්න කන්න හොඳ කෑමක් කියලා එක්කෙනෙක් පැනලා කෑවා. තව එක්කෙනෙක් හොල්මන්ද දන්නේ කියලා හිතුවා. තව එක්කෙනෙක් දන්නේ කියලා කල්පනා. තව එක්කෙනෙක් මොකද වැටුනේ. ඉතින් මේ උඩ ඉඳලා පල්ලෙහාට ගෙඩි වැටෙනකොට මේ ගුරුත්වාකර්ෂණ බලයක් ගැන මිනිස්සුන්ට හිතන්න අවකාශය ලැබුණා. ඔය ඕක ඒ මනුස්සයා හොයාගන්නට කලින් මේ අපි හොයාගෙන තිබුණා. ඔය ඕරම් භාගිය මේ කේකක් කියලා කතා කරන්නේ බුද්ධඝම ඒක. පෘථුවියට ඇද ගන්නා වූ ශක්ති මේ ආකර්ෂණය. ඉතින් මේ එහෙම තමයි. නිකම් මිනිස්සෙක් කොහොම ඉන්නවද කියලා කෙනෙකුට බැරිද කාලයක් ගිහිල්ලා මෙයා කෙරෙහි ප්‍රියමනාපත්වයක් කියලා එකක් හදාගෙන ආදරය කියලා එකක් ඒ මිනිස්සට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙහෙම මිනිස්සෙක් ඉන්නවා, එයාව දැකලා කාලයක් ගිහිල්ලා එයා කෙරෙහි ආකල්ප සමූහයක් ඇති කරගෙන මෙයාව වෛර කරන්න බැරිද මිනිස්සට? පුළුවන්. මලමිනියක් දැකලා කෙනෙකුට දුක ඇති වෙනවා, සංවේගය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ කෙරෙහි පිළිකුල ඇති කරගන්න පුළුවන්. තව කෙනෙකුට ඒකම ආශාදේ කරගන්න පුළුවන්. ඔය මොත ශරීරාගාරවල සමහර කාන්තා ශරීර ආශාදයක් කරගෙන ඒවා සමග නොයෙකුත් කටයුතු කරලා කියන පත්‍රවල පළවෙනි එහෙම දේවල් වෙනවා. බුද්ධ කාලයේදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් යන්න කිව්වා සොහොන් පිටෙන්නට. ගියා මොකද උන්වහන්සේ කිව්වේ? ස්වාමීනි මට රාග සිතක් පහළ වුණා ස්ත්‍රී රූපයක් දැකලා. එදා මරිච්ච ශරීරයක් ගෙනලා දාලා මට රාග සිත පහළ වුණා. උන්වහන්සේ අවංකයි විමුක්තයි. ඒක එහෙම තමයි. එතකොට මේකේ ප්‍රතිකර්මය මේක කුණු වෙනවයි කියලා දැක්කයි කියලා නෙමෙයි, එයා කුණු වෙන මිනිත් දකින්න වටේට. එයා කුණු වෙන බවක් දන්නවා. ඒත් මනස මොකද මේ 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 සිත පහළ වෙන්නේ මොකද? අනේ ප්‍රශ්නේ තියෙනවා. ඔකට විසඳුම ඔය දරුව දන්නේ නැහැ. හරිය ගැඹුරුයි. දැන් වෛද්‍යවරු ඉන්නෝ, ඒගොල්ලෝ සවහාරාරි වෛද්‍යවරු ඉන්නෝ, ඔය සම්බන්ධයෙන් හැමදාම වැඩ කටයුතු කළා. මේක මහා ලේ ගොඩක්, කුණු ගොඩක්, ගඳ ගන්න තැනක් මේ ශරීරයක් කියලා දන්නවා. දැනගත්තත් හවුඳුරුනේ රාගසිත නැති වෙන්නේ. එතකොට කොහොමද මම මේක මේ මේක මේක කුණු ගොඩ පුද්දන්න ඔක්කොම තම ඇතුළටත් ගත්ත එක එහෙම වෙන්නේ නැහැ. අර චිත්‍රය මේකෙන් අයින් කරලා වෙන චිත්‍රයක් දාගත්තාම අර චිත්‍රයේ තියෙන ස්වරූපේ එන්නේ නැති වගේ ඇත්ත. හැබැයි වෙනත් චිත්‍රයක තියෙන ස්වරූපයක් එයාගේ මනසේ රවපිලි රව දෙන්න පටන් ගන්නවා. එතකොට ඒත් එයා මනසින් නිදහස් නෑ. අරක එපා වීමක් වෙලා තියෙනවා. මනසින් නිදහස් නෑ. දැන් අපි කියන්නේ මේක ප්‍රිය මනාප භාවය ගන්න කියන එක නෙමෙයි. අප්‍රිය අමනාප භාවය ගන්න කියන එක නෙමෙයි. මනෝභාවයෙන් නිදහස් වෙන. සැකහැර තේරුම් ගන්න. මොනවද ප්‍රශ්න?
ඒක සම්මානිකව මොකද ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න මේ ලකින්න යනකොට බුදුහාමුදුරුවෝ කියපු දේ අපිටම තියෙනවා කියන්නේ අපි අවබෝධ කර ගැනීම තමයි අවසානයේදී බුදුහාමුදුරුවෝ කියපු නිසා මේක බුදු කියනවා කියලා හිතන්නේ නැතුව අපි ඒක දකින්නකොට අපිට බුදුහාමුදුරුවෝ කියපු දේ අපිටම තේරෙනවා ඒක තමයි අවසානයේදී
ඔව් මේ ධර්ම සාකච්ඡාව තුළ සිදුවෙච්ච සියලුම දේවල් ටික එකතු කරලා හරි හරය අරගෙන ඒක බලන් තමන්ගේ මනසට තමන්ගේ ආත්මයට එකතු කරගන්න ටික වෙලාවක් සංසුන් හැම දෙනාම මේ ආර්ය නිවන් මඟ දිනු කරනකොට මා විශ්වාස කරනවා සමහර අය මේ ප්‍රශ්න හොය හොයා ඉන්නවා හරියට මේ අර කොකෙක් වක්කඩක් ළඟ මාළුවෙක් කෙනකම් බලාගෙන ඉන්නවා වගේ එකඩක් එහෙම හොයන්න එපා ප්‍රශ්න හොයන්න එපා ප්‍රශ්න හොයන්න එපා එතකොට මේ සංඥාව තුළම වැඩ කරන්නේ එයා හදා ගන්නවා ප්‍රශ්න කියන්නේ මෙන්න මේ වගේ කියලා රවුම් කරනවා මේවා ප්‍රශ්න මෙන්න මේවා තමයි ප්‍රශ්න ඒයින් රවුම් කරගත්ත ගොඩාක් දේවල් ටිකක් ඔළුවට තියාගෙන තමයි ඉන්නේ අර කොකා මාළුවෙක්ගේ හැඩේ මවාගෙන ඉන්නා වගේම මෙයා ප්‍රශ්නවල හැඩ මවාගෙන තමයි ඉන්නේ ඒත් ඒකම ප්‍රශ්නය එතකොට ඔබ ප්‍රශ්න විඳින කෙනෙක් බවට පත් වෙනවා නිසා එහෙම වෙන්න එපා ඔබ සත්‍ය ගවේෂී කෙනෙක් වෙන්න. එතකොට ඔබේ ඔළුවේ තියෙන සත්‍ය. ඒක ප්‍රශ්න ඔළුවට තියාගෙන ඉන්නේ නෙමෙයි. ඊට පස්සේ නිවන් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඊට පස්සේ අවබෝධ කරගත්ත සත්‍ය තමන් දරා ගන්නවා. එතකොට ප්‍රශ්න ඔළුවට තියාගත්ත කෙනෙක් නෙමෙයි. අර පුජ්‍යලයා මේ පුජ්‍යලයා දිහා බලන්න කියොත් එහෙම අනේ එක එක පුජ්‍යලයේ එක එක විදිය අපිට මිනිස්සු නිවැරදි කරන්න බෑ මාවත් මට හරි කොට නිවැරදි කරගන්න බැරි කොට මං කොහොමද තව කෙනෙක් නිවැරදි කරන්නේ කියන ප්‍රශ්නාර්ථය තමන් හදා ගන්න ඕන මාවත් මට පාලනය කරගන්න බැරි තැන මං කොහොමද නෝන පාලනය කරන්නේ මං කොහොමද මහත්තයා පාලනය කරන්නේ මං කොහොමද ළමයි පාලනය කරන්නේ මං කොහොමද අම්මා තාත්තා පාලනය කරන්නේ හදන්නේ කියලා කල්පනා කරා. මේ ප්‍රමුඛ කාර්යය තමයි තමාව තේරුම් කර ගැනීම ධර්මයේ තේරුම් කර. ධර්මයේ තේරුම් කරගත්තාම මේ හැම දෙයකින්ම මොකද අපි කරන්නේ? අතහැරීම කියන එක හැම දෙයකටම යොදනවා. අතහරින්න පුළුවන්කම තියෙන්නේ ධනාත්මකව හෝ ඍණාත්මකව හිතලා නෙමෙයි. කුලාත්මකව හිතලා නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ අතහැරීම තමයි දෘෂ්ටි වලින් තොරවීමේ අතහැරීම දෘෂ්ටි වලින් තොරවීමේ සීලය දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දෘෂ්ටි වලින් තොරවීමේ සීලය වඩන කියන්නේ අධ්‍යාත්මික බැස ගැනීම නේ මොනම විදියකින්වත් බලන්න එපා. මොනෝ හරි ඔළුවේ තියාගෙන බැලුවොත් එහෙම යම් දෙයක් දිහා ඒක දිහා ඒ විදිහට පේන්නේ. දැන් ඔය දරුව දිහා ආගේ මව්පියෝ බලන්නේ මගේ දුව කියන එක ඔළුව තියාගෙන. සහෝදරයා බලන්නේ මගේ නංගි මගේ අක්කා කියලා එක දිහා දේ ඔළුව තියාගෙන. කොහේ යන්නේ අඳුනන බාහිර යන්නේ නැති කොල්ලෙක් දකින්නේ. තා විදිහකට. කලෙ මාලයක් දැක්කම දැක්කොත් කවුරුත් දකින්නේ. තා විදිහකට. ව්‍යාපාරික ආයතනයකට සම්බන්ධ වුණොත් එයාගේ කුසලතාවය අනුව දකින්න. ඉතින් එක බුද්ධලේ එක විදියටද ලෝකෙම දකින්නේ කියන එක මම අහන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකෙට න්‍යායක් දෙන්න පුළුවන් ද මේ දේ හැමෝටම පිළිකුල් මේ දේ හැමෝටම ප්‍රියයි කියලා? නැහැ. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. අපි සොහොන් පිටෙන් ළඟින් යනකොට බයයි. ඒ සොහොන් පිටෙන් ඇතුළේ ඉන්න මිනිස්සේ මේ මිනිස්සේ බය නැහැ. ඉතින් අපිට තියෙන බය මෙහෙ නැහැ. යට තින්න බය බය එක නක්. බය එකක් නෙමෙයි. ඩයන තව එක්කෙනෙකුට ලස්සනයි. චාර්ජ් කුමාරයට ඩයන ලස්සනමදි වෙනවා. මදුරු ඩික්සිත් එක්කෙනෙකුට ලස්සනයි. තව එක්කෙනෙකුට ලස්සන නැති වෙනවා. සල්ලි තව එක්කෙනෙකුට අගේ තව එක්කෙනෙකුට සල්ලි අගේ නෑ. තව එක්කෙනෙකුට ප්‍රසිද්ධිය හරි වැදගත්. තව එක්කෙනෙකුට ප්‍රසිද්ධිය කිසි වැදගත්කමක් නෑ. තව එක්කෙනෙකුට මාල හරි වැදගත්. තව එක්කෙනෙකුට මාල වැදගත් නෑ. සමස්ත ලෝකේ පුරාම තියෙන්නේ මනෝමය. එම නිසා මානසික නිරවුල්තාවේ මුලින් ඇති කරගත්තොත් එයාට තිබුණත් තියෙන දේ ගැන සතුටු වෙන්න පුළුවන්, නැති වුණත් නැති දේ තුල ඉඳන් සතුටු වෙන්නත් පුළුවන්. ඒකයි වැදගත්. ඒ දේවල් ටික භෞතික ප්‍රශ්න ටිකක් හැටියට දාන්න පුළුවන්. මුලින්ම මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය උපාදානස්කන්ධයේ ප්‍රශ්නය. ඒවත් එහෙම නැත්නම් මානසික ප්‍රශ්නය. ඒක සංසිඳව ගත්තනම් අනිත් ප්‍රශ්න සංසිඳව ගන්න ලේසි පහසුයි. ඒ වගේම අනිත් ප්‍රශ්න ප්‍රශ්නත් නෙමෙයි. ගොඩාක් අය හිතන්නේ මේ ප්‍රශ්නේ කියලා හිතන්නේ මේ භෞතික ප්‍රශ්නයන්නේ. ඒක තිබුණනම් හරි කියලා හිතන්නේ. මොකද ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. නැති මිනිස්සය නැහැයි කියලා දැවෙනවා, තියෙන මිනිස්සය තියෙනවයි කියලා දැනනවා. බලය නැති මිනිස්සයා අපිට බලය නැහැ ඒකයි මෙහෙම වෙන්නේ කියලා දැනනවා. බලය තියෙන මිනිස්සය බලය නිසා දැවෙනවා. ධනය නැති මිනිස්සය මට ධනය නැහැ කියලා දැනනවා. ධනය තියෙන මිනිස්සය තියෙන නිසා දැවෙනවා. ඒකයි ස්වභාවය. විසඳුම ඇස උපදවා ගැනීම. මේ හැම දෙයක්ම දකින්න පුළුවන්කම් දෙන්න. චක්ඛු හුදපාදි බුදුහාමුදුරුවෝ ඇති කරගත්ත දේ අපිත් ඇති කරගන්නවා. ඥානං උදපාදි මේ ධර්මඥානය බුදුහාමුදුරුවෝ ළඟල දීලා තිනවා. ඉතින් අපිට ඒක පරම්පරාවෙන් හම්බ වෙලා තිනවා. අපි මේ ධර්මඥානය උපදවා ගන්නවා. බුද්ධ බෞරවේ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඥානය අපි උපදවා ගන්න එක. බුදුහාමුදුරුවෝ මේ කෑම වමනාවෙන් පිණ්ඩපාත ගියේ නෑනේ. මාළිගාවේ කෑම තිබ්බා. සිවුරු වමනාවෙන් පිණ්ඩපාත ගියේ නෑනේ. මාළිගාවේ ඒව තිබ්බා. කීර්තිය ප්‍රසිද්ධිය උමනාවෙන් පිණ්ඩපාත ගියේ නෑනේ. කීර්තිය ප්‍රසිද්ධිය මාළිගාවේ තිබ්බා. ඈ මට බුදු බව ඕනේ, මම බුදු කෙනෙක් වෙන්න ඕනේ කියලා පිණ්ඩපාත ගියේ නෑනේ. මිනිස්සුන්ගේ යහපත පිණිසයි උන්වහන්සේ ධර්ම දේශනා කරේ පිණ්ඩපාත ගියේ. බුදුහාමුදුරුවන්ට දෙන්න බැහැ අපි ළඟ තියෙන කිසිවක්. මොකද අපි ළඟ තියෙන හැම දෙයකටම වඩා හැම පැත්තෙම බුදුහාමුදුරුව පෝසත්. දැන් බිල්ග්‍රේඩ් මහත්තයා පුතාලේ ගෙදරට එනවා. එහෙම නැත්නම් මේ තැනකට රැස්වීමකට එනවා. බිල්ග්‍රේඩ් මයික්‍රොසොෆ්ට් ආයතනයේ එයාට දායිද? ඔක ඔය කවුරු හරි මෙයාට පුළුවන් ද එයාට ආධාරයක් කරන්න? එහෙනම් ඒ අයගේ ආධාරයක් අපි ලබන නිසා අපිට බෑනේ එයාට ආධාරයක් දෙන්න. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේට කිසිම පැත්තකින් අපි සතු දෙයක් දෙන්න අපිට බෑ. මොකද ඊ හැම පැත්තෙම අපිට වඩා පොසත්. අපිට තියෙන්නේ බුදුහාමුදුරු යහතින් දෙන දේ හොඳ හිතින් ගන්න. ඒක තමයි බුද්ධ ගෞරවය. ඉතින් මේක පුතඥයෝ විසින් පැටලෙව්වට පස්සේ එකේ අර පොඩි පොඩි අවුල් ටිකක් හිතෙනවා. ඒ කොහොමත් එහිමයි කඩේ ගෙනල්ලා වෙලෙන්ද වෙල විකුණනකොට මඩ ගෑවිලා තැලිලා එහෙමයි ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඒක පරිණාමය වෙනකොට සංක්‍රමණය වෙනකොට ප්‍රවාහණය වෙනකොට සිද්ධ වෙන දෙයක්. ඉතින් කන මිනිස්සය දැනගන්න ඕන තැලිච්චේම පොඩ්ඩක් අයින් කරගෙන කන්න. ඉතින් හොඳ අන්නාසි ගෙඩියක් පළතුරක් උනත් දුන්නාම මේ ඒක කවරවල දාලා තියෙන්නේ පැක් කරලා තියෙන්නේ එහෙම තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ වල ඇටි ගාලා එක පාරට කන්නේ නැතුව මේක ඔයලා ගම්මිරිස් කුඩු ටික එකතු කරගෙන රසවත් විදිහට හදාගෙන කන්න. ධර්මයේ උනත් එහිමයි. නියම කන්න පුළුවන් ක්‍රමයේදම තියෙනවා කෙලින්ම ටුක් ගාලා අරගත්ත ගමන් කන්න. එහෙනම් සමහර දේ ඒ වගේ උනත් තියෙනවා කවරේවත් කරලා කන්න එපේ. කවර පිටින් කෑවොත් එහෙම දිරවන්නේ නැහැ. නේද? ඉතින් ඒ වගේ තමයි මේ සද්ධර්මය උනත් සියලු දෙනා ගන්න ඕන නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒක ගත්ත ගමන් කටේ ඔබාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කන්න ඕන. කෑවම දිරවන්නේ නැහැ. ඒ කවරෙත් එක්ක නිකන් කවරි මන්නන්නේ නැහැ. ඒකත් එක්ක කනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කාලා දැන් දිරවන්නේ නැහැ. ලංකාවේ ගොඩක් බෞද්ධයන්ට වෙලා තියෙන එක. මේ බොහොම බුද්ධිමත් කෙනෙක් හැදීලා ඒක සකසලා තේරුම් ගන්නවා. සැබෑ රහතුන් වහන්සේලාගේ අනිත්‍යතාවයට පත් වුණාට පස්සේ එයා නিত্য සුඛ ආත්මයි කියන දේ වගේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකත් අතහැරලා ඉන්නේ. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ. ඒක දරා ගන්න මොකුත්ම නැහැ. දරා ගන්න නැත්තම් කිසිවක් එතනම තමයි අර හත් මාර්ගයේ තියෙන්නේ. අරයක් හරයක් ශේෂයක් ගන්න අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් නැති නිරෝධ මාර්ගය. ඒතර මුකුත් තියෙනවද? මුකුත් නැහැ. මුකුත් නැත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද? මුකුත් ප්‍රශ්නයක් නැහැ. මුකුත් ප්‍රශ්නයක් නැති එක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා ඉහළ යන්නත් ඕනේ පහළ යන්නත් ඕනේ. අනන්තය තුළට පිවිසියාට පස්සේ උඩක් පල්ලෙහක් නැහැ. දැන් එක දවසක් මිනිස්සෙක් කියන දෙයියෝ ඉන්නේ උඩ කිව්වා. ඒ පෘථුවි මානසිකත්වයේ ඉඳන් මේ කියන දෙයියෝ ඉන්නේ උඩ කියලා. මේක නැත්තම් කරගෙන බෝලයක් නේ. විශ්වය කොහෙද උඩක් පල්ලෙහ? විශ්වයට ගියොත් එහෙම උඩක් පල්ලෙහක් කොහෙද? දෙයියෝ ඉන්නේ උඩ කියලා කියන්නේ අර මෝඩ මිනිස්සු. පෘථුවි මානසිකත්වයේ ඉඳගෙන පොළොව ඉඳන් බලන විදියට ඒකයි දෘශ්‍ය මායාව. චර හිතන්න බැරි කම ඥානාන්විත නැති කමයි මිනිස්සු ළඟ තියෙන. ලෝකයේ මවාපෑ දෙයියෙක් ඉන්නවද නැද්ද? නැහැ. මම නම් නැහැ කියලා කියන්නේ. පළවෙනි කාරණේ මිනිසුන්ගේ හිත නරක් වෙනවා. ඒක හොඳ නැහැ. දෙවෙනි කාරණේ මම නැද්ද කියලා දැක්කේ නැහැ.
මං ඉන්නවා කියලා දැක්කේ නෑ. ඒ නිසා මං සද්ද නැතුව ඉන්නවා නේද? දැකින දේකට කොහොමද මේ නෑ හරි නැත්තම් නෑ කියලා දකින්න ඕන. ඉන්නවා නම් ඉන්නවා කියලා දකින්න ඕන. මේ ලෝකේ ඉන්නවයි කියන මිනිස්සු ඉන්නවයි කියලා දැකලත් නෑ, නෑ කියන මිනිස්සු නෑ කියලායි කියලා දැකලත් නෑ. ඒ නිසා අපි සද්ද නැතුව ඉන්න ඕන. හිටියක් කමන්නේ නැතත් කමන්නේ. ඔබේ සිත තියෙන්නේ ඔබේ ළඟයි, ඔබේ දැනීම තියෙන්නේ ඔබේ ළඟයි. ඔබේ දුක හිතේ දුක නැති කරගත්තොත් ඒක ඔබටයි. ඇඩ්‍රස් නැති දෙයියෙකුට වැඩිය හොඳයි. තියෙන තැන සතුටෙන් ජීවත් වෙන්න, මන ආදර්ශණයෙන් පෝෂණය වෙන්න මඟ පාදා ගන්න එක. ඇයි ඔබේ ජීවිතේ දැන් අපි තියෙන උගස් තියෙන රත්තරම් බඩු උගස් තියෙන ගෙවල් උගස් තියෙන බැංකුවට තියෙන. ඇයි ජීවිතේ මිනිස්සු බැංකුවට තියන්න උගස් තියන්නේ නේ? දෙයියන්ට බාර දෙන්න. Life insurance. දෙයියන්ට බලාගන්නේ. ඇඩ්‍රස් නැති ඉන්ෂුරන්ස් සමාගමකට තමයි දෙන්නේ. නෑ දෙයියන්ට ඇඩ්‍රස් නෑ. ඇඩ්‍රස් නෑ. ඒ මිනිස්සුන්ගේ තත්ත්වය බුදුහාමුදුරු මතක් කළේ අවිජ්ජා පරමම්මල. අවිද්‍යා පරමම්මල. ඒ කියන්නේ විද්‍යාත්මක විද්‍යාත්මකක ඇහැටවත් ප්‍රත්‍යක්ෂතාවයකට කිසිම සාධකයක් නැහැ. ඒකයි. ඒවා ඇතා වේවා නැතා වේවා ඔබ වඩාත් සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් කිරීම තමයි ධර්මයේ බලාපොරොත්තුව. වඩාත් නිවුණු ජීවිතයක් ගත කරන කෙනෙක් වීම තමයි ධර්මයේ බලාපොරොත්තුව. ඒ ඇරෙන ආගමක් ලේබලයක් වෙනස් කරන්න, ජාතියක් වර්ගයක් කුලයක් වෙනස් කරන්න, අලුත් දර්ශනයක් අලුත් මතවාදයක් දෙන්න, රැඩිකල් අදහස් ගේන්න ඕනේ නැහැ. කැමති නම් මේක පිළිපදින්න එපා, මේක බාර ගන්න එපා. මා තමයි කියන්නේ මේ සියලු කියන ලද වචන සියල්ල බොරු. ඒ නිසා මෙතෙක් වේලා මා කතා කළේද පට්ටපල් බොරු. ඒ නිසා මේව ගන්න එපා, මේව පිළිගන්න එපා, මේව ප්‍රතික්ෂේප කරන්න. සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න. හැම දෙනාට තෙරුවන් සරණයි.